Honorable Kabir Hashim, you have 5 minutes.
Thank you. Mulasna Hovada Mantitumani, Dedas Dahaname, Me Rajaya Balayatayam Sandaha, Balagatu Jaya Javasampanna Nayakek, Ratajatiya Beraganna One Kiyala, Janadhipativarneyedi Laksha 69akma Chande Dunna. Vissavisse Mahamathivarnaya Kale, Uparima Balaya One Kiyala Illuwama තුනෙන් දෙකට ආසන්නව බලය ලබා ගත්තා. 2020 ඊළඟට ඒ වගේම මුස්ලිම් මන්ත්‍රීවරු 6 දෙනෙක් එකතු කරගෙන 3න් 2 හදා ගත්තා. 2020 20 වෙනි සංශෝධනයේ සම්මත කරගෙන ලෝකයේ වැඩිම බලය තියෙන ජනාධිපතිවරුන් අතරින් එක්කෙනෙක් බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වුණා. මේ බලය මදිවට 2021 වසරේ කාලියම්මගේ දේව බලයත් මේ ආණ්ඩුවට එකතු වුණා. මේ රටේ කිසිම නායකයෙකුට නොතිබුණු බලයක් මේ ජනාධිපතිවරයාට තියෙනවා. මොකද්ද කරන්න බැරි? හැබැයි රටේ දේශපාලන සමාජ ආර්ථික පද්ධතිය මුණින් අතට හරවලා විනාශ කරලා දාලා තියෙනවා මේ කෙටි කාලය තුල. දැන් ඇයි එහෙම වෙන්නේ? මේ අසීමිත බලය ලබා ගන්නෙ සත්‍ය වෙනුවෙන් නෙවෙයි. කපටකම මායාව පාවිච්චි කරලා. මේ රටේ ජීවත් වෙන ජන සමාජය අතර වෛරය සහ බෙදීම ඇති කරලා, ජාතිවාදය ආගම්වාදය ඇති කරලා තමයි තමන් බලයට එන්නේ. බහුතර සිංහල බෞද්ධ ඡන්දදායකයා අතර මතයක් හැදුවා තමන්ගේ සමාජ ආර්ථික අයිතිය නැත්තම් තමන්ගේ පංගුව නොලැබෙන්නේ සුළු ජාතීන් නිසා කියලා. සහරංගේ පාසු විදිහා බෝම්බේ බොහොම පහර ඒකට රුකුලක් වුණා. ජාතික ඛේදවාචකයක් තමන්ගේ දේශපාලන වාසියට හරවගත්තා. හැබැයි අද වෙනකොට පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව අගමුල ගැන විවිධ මත මිනිස්සු කතා කරනවා. මිනිස්සු විවිධ මත දරනවා. මේ සත්‍ය ඉදිරියේදී හෙළිවෙයි කියලා මම විශ්වාස කරනවා. මේක ඇත්තටම මොකද්ද වුනේ කියලා. දැන් ඒ බහුතර සිංහල බෞද්ධ ඡන්දදායකයාගේ හිතේ තිබුණු වෛරය ඇති කරේ තමන්ගේ පංගුව ලැබෙන්නේ නැහැ කියලානේ. සුළු ජාතින් නිසා තමන්ට පංගුව ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් මේ අවුරුදු එකහමාරක ඒ පංගුව දුන්නද? ඒ අයට ලක්ෂ 69ක් ඡන්දෙ දුන්න අයට දැන් ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්නේ. හැබැයි එහෙම වෙලා නැහැ. දැන් මේ කාලය තුල මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න ඊනියා වියතුන් ඊනියා දේශ ප්‍රේමීන් වැඩ කරන්නේ කොහොමද? තමන්ගේ බඩගෝස්තරේ දිහා බලාගෙන මේක තහවුරු කරන්න පුළුවන්. බලයට ඇවිත් සතියක් ඇතුළ රාජ්‍ය ආදායම කපා හැරියා. රාජ්‍ය බදු අඩු කරා. වැට් බද්ද 135කින් අඩු කරලා මේ රටේ බඩු මිල වැඩි කරා. හැබැයි බදු අඩු කරලා බඩු මිල වැඩි කරනවා. හැබැයි කෝටි 30000ක් වැට් වලින්ම නැති වුණා. කෝටි 30000 කාටද ගියේ? පොදු ජනයාට ගියේ නැහැ. කාගේ හරි සාක්කුවට ගියා. අපි හිතනවා මේක ගෝඨාභය රාජපක්ෂ මහතා වටේම ඉන්න අර ඊනියා ගජමිතුරුන්ගේ සාක්කුවට ගියේ කියලා. ඊළඟට කොරෝනා එකෙන් වවාගෙන කනවා. අපි දන්නවා දැන් සමාජේ කතා කරනවා ඇන්ටිජන් ගෙනාවේ කවුද කියලා. ඒකත් තමන්ගේ ගජමිතුරන්ට දීලා තියෙන. ඊළඟට සංචාරකයෝ ගේනවා කියලා රටේ සාක්කු පුරවන්න නෙමෙයි තමන්ගේ සාක්කු පුරවන්න. එක පැත්තකින් ඒ ගෙනාපු විදේශික සංචාරකයෝ ටික හෝටල් කීපයක් තෝරලා ඒ ටිකට දැම්මා. හෝටල් සංගමේ සභාපතිව ඇතුළු කණ්ඩායම ඒකට විරුද්ධ වුණාට ඒ හැමතැනම දැම්මේ නැහැ. තමන්ට ඕනේ හෝටල් වල දැම්මා. හැබැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කිමාලි ෆර්නෑන්ඩෝ මහත්මිය කියනවා එයා දැනගෙන හිටියේ නැහැ කියලා. මම දැක්ක ඊයේ පත්තරේ උදයංග වීරතුංග මහතා කියනවා මේ කිමාලි ෆර්නෑන්ඩෝ සභාපතිනියට මේක කිව්වා මෙයා බොරු කියන්නේ කියලා. ඊට පස්සේ උදයංග කියනවා මේකට අපි මෙන්න මේක මෙයා කෙලින්ම උදයංග වීරතුංග මහතා කියන එක කිමාලි ප්‍රොපෝස් ටු කීප් දෙම් ඉන් හොටෙල්ස් විච් ඇට් ලෙස් දැන් 30 රූම්ස්. I feel that Kimali introduced this concept just to sell the services offered by her hotels. Then ඒගොල්ලෝ ගහ ගන්නවා. ඒගොල්ලෝ ආදායම බෙදා ගන්න ඒගොල්ලොම ගහ ගන්නවා. උදයංග වීරතුංග කියනවා මෙයාගේ හෝටල් වල දාන්න උත්සාහ කරා. හැබැයි අපි ඊට ඕන හෝටල් වල දැම්ම කියලා. ඒතකොට රට ගැන නෙමෙයි බලන්නේ. මේකෙන් ඔප්පු වෙන්නේ මේ සුද්ධෝ ටික ගෙනාවේ ඒගොල්ලන්ට කීයක් හරි හොයා ගන්න. රට අවදානම් තත්වයක දාලා තමන් වටේ ඉන්න මිනිස්සු හැම කරනවා. ලක්ෂ 69 ගැන නෙවෙයි බලන්නේ. අද අපේ පිටරට ඉන්න රටවිරුවන්ට අපහාස කරනවා. ඒගොල්ලෝ මේ රටට ගේන්නට ඒ සුද්ධන්ට රතු කාපත් දාලා ගේනකොට අපේ මිනිස්සු අම්මලා අක්කලා නංගිලා ඒ රට ගිහිල්ලා කෝටි ගන්න හම්බ කරපු අයට මේ රටට එන්න තවස්සාව දැන් ඒගොල්ලන්ගෙන් හම්බ කරනවා. මට කනගාටුයි නාමල් රාජපක්ෂ ඇමැත්තුමයි අරුන්දික ෆර්නෑන්ඩෝ ඇමැත්තුමයි ඒගොල්ලෝ දැන් කතා කරනවා හරියට ඒගොල්ලෝ මේ ආණ්ඩුවේ නැති විදිහට. ඒගොල්ලෝ නේ මේවට වග කියන්න ඕනේ නැත්තේ. ඉතින් මේ වගේ
Honorable member, please wind up. Your time is up.
ඡන්ද දීපු අයට සලකන විදිය වැරදි. මේ රටේ ආර්ථිකය ලොකු ප්‍රශ්නයකට ඇද දානවා කියන එක මේ අවස්ථාවෙන් කියමින් මම නිහඬ වෙමි.
Thank you. Honorable Uday Gammanpala, you have 9 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, රටේ වර්තමාන තත්ත්වය ගැන රාජිත සේනාරත්න මන්ත්‍රීතුමන් ඉදිරිපත් කළපු යෝජනාවේ ආණ්ඩුව COVID-19 වසංගතය පාලනය කිරීමට අසමත් වී ඇතැයි සඳහන් වෙනවා. හැබැයි රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා ආණ්ඩුවේ අසමත්භාවය මැන්නේ කොහොමද? ලංකාව අසමත්ය කියලා මැන්න මිම්ම මේ යෝජනාවේ කොතනවත් සඳහන් වෙන්නේ නැහැ. එතුමයි කතාවේ සඳහන් වුණෙත් නැහැ. අඩුම ගානේ මනින විදියවත් එතුමයි කතාවේ සඳහන් වුණේ නැහැ. මම කියන්නම්. මම ශ්‍රී ලංකාව සමත්ද අසමත්ද COVID-19 පාලනය කිරීමේ ක්‍රියාවලියේදී කියන කාරණය සම්බන්ධයෙන් මැන බලන නිර්ණායක දෙකක් ඉදිරිපත් කරන්නම්. ගරු සභාපතිතුමනි, අනිත් රටවලට සාපේක්ෂව ලංකාව තියෙන්නේ කොහෙද? ඒක මැනගන්න නම් ලෝකයේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් කොච්චරක් ඉන්නවද? ලංකාවේ රෝගීන් ගන්න කීයද? ජනගහනයෙන් මිලියනයකට ලංකාවේ රෝගීන් ගන්න කීයද? ලෝකයේ ගානට වඩා ලංකාවේ ගන්න වැඩි නම් ලංකාව අසමත්. ලෝකයේ ගානට වඩා ලංකාවේ ගණන අඩුයි නම් ලංකාව සමත්. ඒ වගේම දෙවෙනි නිර්ණායකය, ලෝකයේ ජනගහනයෙන් මිලියනයකට මරණ සංඛ්‍යාව කීයද? අද මේක ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවිවල ටිකක් බලා ගන්න පුළුවන් නිර්ණායක. ලෝක ජනගහනයේ මිලියනයකට සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා ලංකාවේ ජනගහනයේ මිලියනයකට සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි නම් අන්න ලංකාව අසමත්. ලෝකයේ මරණවලට සාපේක්ෂව ලංකාවේ මරණ අඩුයි නම් අන්න ලංකාව සමත්. එහෙමයි සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ මනින්නේ. දැන් අපි මේ සංඛ්‍යාවලට යමු. ඊයේ වෙන විට ලෝක ජනගහනයේ මිලියනයකට වාර්තා වුණ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 11,353ක්. ලංකාවේ වාර්තා වෙන රෝගීන් ගන්න ජනගහනයේ මිලියනයකට 2180ක්. ලෝකයේ 11,353යි ලංකාවේ 2180යි. සමද්ද අසමද්ද? ඊළඟට ලෝකයේ ජනගහනයේ මිලියනයකට මරණ සංඛ්‍යාව 245යි. ලංකාවේ ජනගහනයේ මිලියනයකට කොවිඩ් මරණ සංඛ්‍යාව 10යි. ලෝකයේ 245යි ලංකාවේ 10යි. සමත් නෙවෙයි, විශිෂ්ට සාමාර්ථයක් අරගෙන තියෙන්නේ. ඒ නිසා රාජිත සේනාරත්න ඇමතිවරයා, හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වසංගත තත්ත්වයක් හමුවේ ලංකාව සාර්ථකද අසාර්ථකද කියලා මැනගන්න මිම්මවත් හරියට දන්නේ නැතුවයි තමන්ගේ යෝජනාව ඉදිරිපත් කළා තියෙන්නේ කියලා අපිට සඳහන් කරන්න වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, මේ මොහොතේ රටේ සංවාදයේ තිබිය යුතුයි. ලෝක ප්‍රජාව බියෙන් සලිත කර එකම වෛරසය වෙන සමස්ත ලෝකයේම එකම මොහොතේ වෙලාගත් ලෝක ඉතිහාසයේ පළමු වෛරසය වෙන COVID-19 හමුවේ අපේ රටේ සංවාදයක් තිබිය යුතුමයි. ඒයි මේ වසංගතයට අපි මුහුණ දෙන්නේ කෙසේද කියන සංවාදයක් මේ රටේ තියෙන්න ඕනි. වසංගතේ මර්ධනය කරන්නේ කෙසේද? ලංකාවට වඩාත් ගැළපෙන ප්‍රතිශක්තිකරණ එන්නත කුමක්ද? අපට පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි දේශීය ඔසුව කුමක්ද? මේ අනාදී වශයෙන් අපිට රට ඇතුලේ සංවාදයක් තියෙන්න ඕනි. ගරු මූලාසනාරූඪ ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, මේ ලෝකේ හැමෝම ප්‍රතිශක්තිකරණයේ හොයමින් වේසන විට මෙය රෝගයේ සුවපත් කිරීමට උසු හොයන්න පටන් ගත්තේ අපි පමණයි. අපේ දේශීය වෛද්‍යවරු 100කට ආසන්න විවිධ ඖෂධ සංයෝග මේ රෝගයට ප්‍රතිකාර කරන්න හොයාගත්තා. සුදර්ශන පැණිය, ධම්මික පැණිය කියලා මේවට උසුළු විසුළු කරමින් අපේ විපක්ෂය ඒවට අපේ දේශීය දැනුමට hina වුණා මිසක් ඒ දේශීය දැනුමට ලබා දිය යුතු නිසි ඇගීම ලබා දුන්නේ නැහැ. මොකද වුනේ? අද මේ වෙන විට ලංකාවේ දේශීය වෛද්‍යවරුන් සොයාගත් ඖෂධ සංයෝගම භාවිතා කරලා අන්න පකිස්තානයේ එක ඖෂධයක් හදලා තියෙනවා. අනිත් පැත්තෙන් තායිලන්තයේ ඖෂධයක් හදලා තියෙනවා. මේ රටේවල් දෙකේම බටහිර වෛද්‍යවරු මේ දේශීය සම්ප්‍රදායක දැනුම් පද්ධතිය ඉදිරියේ කුහක නොවේ අවශ්‍ය සහයෝගය ලබා දුණු නිසා අද ඒ රටවල ජනතාවට මේ ඖෂධ වර්ග ප්‍රතිකාර ලෙස ලබා දෙන්නට තීරණය කළා තියෙනවා කියන එක අපි සිහිපත් කරන්න ඕනි. ඇත්තෙන්ම ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, අපේ රටේ මේ මොහොතේ සංවාදයේ තියෙන්න ඕනි COVID-19 වසංගතයට අපේ රටේ ජනතාව ගොදුරු වීම වළක්වා ගන්නේ කෙසේද? COVID-19 වසංගතයට ගොදුරුණු අය මරණයෙන් බේරාගන්නේ කෙසේද කියන සංවාදය. නමුත් අවාසනාවට අපේ රටේ අද සංවාදයේ සිද්ධ කරන්නේ විපක්ෂයේ සංවාදය හදලා තියෙන්නේ මැරුණට පස්සේ මොකද කරන්නේ කියන එකයි. වලද භූමි දාහනේද ආදාහනේද කියන එකයි. මැරෙන එක වළක්වා ගැනීම මිස මැරුණට පස්සේ මොකද කරන්න කියන එක රටේ සංවාදයේ නොවිතුයි කියලයි අපි නම් විශ්වාස කරන්නේ. මේ සංවාදයේදී ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි රටේ වසංගත තත්ත්වයක් ඇති බවට මුදල් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කළාට පස්සේ රටේ නිසි බලධරයා වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ රෝගය සම්බන්ධ ඉදිරිපත් කරන මාර්ගෝපදේශ පක්ෂ භේදයෙන් තොරව ජාති භේදයෙන් තොරව ආගම් භේදයෙන් තොරව ජාතියක් විදිහට අපි එක්ව අනුගමනය කළොත් තමයි අපිට මේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ. අපි කවදාවත් මියගිය කොවිඩ් රෝගීන් ආදානය කළ යුතුයි කියලා බලපෑම් කළෙත් නැහැ. භූමුදානය කරන්න එපායි කියලා බලපෑම් කළෙත් නැහැ. විශේෂඥ මතය මොකක්ද? රටේ නීතිය මොකක්ද? අන්න ඒකට ගරු කළ යුතුයි කියන ස්ථාවරයේ අපි හැමදාමත් හිටියේ. හැබැයි මුස්ලිම් දේශපාලකයන් දැඩිව කියනවා අපේ ආගමට අනුව ආදානය කිරීම දේව කැමැත්තට පටහැනි, කුරාණයේ කියා ඇත්තේ භූමිදානය පමණයි කියලා. මම මේ කාරණේ
නිසා
කුරාණයේ මුල සිට අගට දෙපාරක් කියුවා. පස්වන පරිච්ඡේදය හරි අපූර්ව දෙයක් තියෙනවා. මට තව විනාඩි දෙකක් මම ලබා ගන්නවා. මම කාලය අරන් දෙනවා මුලස්නා රූඩ සභාපතිතුමනි. පස්වන පරිච්ඡේදය අපූර්ව දෙයක් තියෙනවා. ආදම්ගේ පුතුන් දෙදෙනා අතර ඇති වෙන ගැටුමෙන් එක් පුතෙක් මරණයට පත් වෙනවා. කුරාණයේ අනුව ලෝකයේ පළවෙනි මරණය. මේ දේහයට මොකද්ද කරන්න කියන ප්‍රශ්නේ මතුවෙනවා. 31 වෙනි ඡේදයේ කියනවා දෙවියන් වහන්සේ කුරුල්ලෙක් කෙවලා කුරුල්ලා බිම කොටලා ඉඟි කරනවා. මෙය දේහය පස් වලින් ආවරණය කළ යුතුයි කියලා. ඔතන තමයි මේ ආදානය ගැන තියෙන්නේ. හැබැයි කුරාණේ මම කියවම් දැක්ක දෙයක් තමයි ඇත්තෙන්ම සභාපතිතුමනි මේක තියෙන්නේ 31 වෙනි ඡේදයේ. එතන අනිවාර්යෙන් කළ යුතු දෙයක් විදියට භූමිදානය සඳහන් වෙන්නේ නැහැ. කුරාණේ කොතනවත් ආදානය තහනම් කළ දෙයක්, හරාම් දෙයක් විදියට ආදානය සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම මුස්ලිම් බැතිමතුන්ගේ විවාහයේ සම්බන්ධයේදී, ආහාර පිළිගැනීමේදී, විවිධ කාරණාවලදී, ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් හරාම් දේවල් මොනවද, හලාල් දේවල් මොනවද කියලා කුරාණේ සඳහන් වෙනවා. හැබැයි භූමිදානය අනිවාර්යෙන් කළ යුතු දෙයක්ය, ආදාහනය අනිවාර්යෙන් නොකළ යුතු දෙයක් කියලා මා කියවූ කුරාණේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මෙතන ඉන්නවා මම කුරාණේ පිළිබඳ විශේෂඥෙක් නෙවෙයි, මම කුරාණේ පිළිබඳ විද්වතෙක් නෙවෙයි. මම ඒ නිසා ආරාධනා කරනවා මේ ගැන හඬ නගන මුස්ලිම් අපේ මන්ත්‍රීතුමන්ලට කුරාණේ කොතනද ආදානේ හරාම් කියලා අනිවාර්යෙන් භූමිදානය කළ යුතුයි කියලා සඳහන් වෙන්නේ කොතනද කියලා අපිට කියන්නේ කියලා අපි ආරාධනා කරනවා. එහෙමනම් මේක චාරිත්‍රයක්. තමන්ගේ අරාබි සංස්කෘතිය සමග ගැට ගැසුණු, ගස්වැල් නැති ගින්දර, දැන් ඔය පළවෙනි මරණය සිද්ධ වෙන අවස්ථාවේ ගින්දර සොයාගෙන තිබුණා වෙන්නේ එපැයි. එවැනි පසුබිමක තිබුණු චාරිත්‍රයක්. ඒ නිසා චාරිත්‍ර පිළිබඳ ගත්තොත් හැම ආගමෙම චාරිත්‍ර තියෙනවා. හැබැයි ඒ චාරිත්‍ර අමතක කරලා අපිට සෞඛ්‍ය බලධාරීන්ට අවනත වෙන්න සිද්ධ වෙනවා කියන එක සිහිපත් කරන්න ඕනේ. අවසාන වශයෙන් සභාපතිතුමනි, මා මිත්‍ර හරෙන් ප්‍රධාන මන්ත්‍රීතුමා මෙතන ගිය පෙරේද කතාවක් කරමින් ජනාධිපතිතුමන් අනුරාධපුරයේ මෑණියන් බෑදකින් යනවායි කියලා උපහාසයෙන් අපහාසයෙන් කතා කළා. ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික විශ්වාසයන්ට ගරු කළ යුතුයි කියලා පාරේ උද්ඝෝෂණ කරන ගමන් තවත් විශ්වාසයන් පිළිබඳ අපහාස උපහාස කිරීමෙන් ලෝව පැවතිය යුත්තේ එක විශ්වාසයක් එක ඇදීමක් පමණයි කියන තැනද ඔබ ඉන්නේ කියලා අපිට විපක්ෂයෙන් ප්‍රශ්න කරන්න වෙනවා. ඇත්තෙන්ම මුලින්ම ගියේ ගෝඨාභය ජනාධිපතිතුමා නෙවෙයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක බීබී විජේතුංග ජනාධිපතිතුමා. 1980 දශකයේ අනුරාධපුරයේ මෑණියන්ගේ දේවාලේ පුටුවක සන්සුන්ව වාඩි වෙලා තමන්ගේ වාරයේ එනතුරු බලා සිටින බීබී විජේතුංග ජනාධිපතිතුමා ඒ දේවාලයට යන අයට ඉතාම සුලභ දසුනක් වුණා. එහෙම අනුරාධපුරයේ මෑණියන් බහැදකින්ද ගියේ ඩීබී විජේතුංග මැතිතුමා පමණක් නෙවෙයි සභාපතිතුමනි. අද සමග ජන බලවේගයේ ආදරණීය නායකයා මගේ පෞද්ගලික මිත්‍රයා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආදරණීය මෑණියන් අපිත් ආදරයෙන් ගෞරවයෙන් සීපත් කරන හේමා ප්‍රේමදාස මෙතනිය ගිහින් තියෙනවා. පී හැරිසන් මන්ත්‍රීතුමා අකිල විරාජ් කාර්යවසම් හිටපු මහලේකම්තුමා තලතා අතුකෝරාල මන්ත්‍රීතුමිය චන්ද්‍රා බණ්ඩාර මන්ත්‍රීතුමිය කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා මෙයාගේ එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ දිග ලැයිස්තුවක් තියෙනවා. හැබැයි ලස්සනම වැඩේ ඊළඟ නම මං සිහිපත් කරොත් අපේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ලැජ්ජාවෙන් හැඹරේවි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා මෑණියන් බෑ දකින්න. එහෙම ගියගෙන තමයි දා පාර්ලිමේන්තුවේ මේ මෑණියන් ගැන අපහාසයෙන් උපහාසයෙන් කතා කරලා තියෙන්නේ. ඒ නිසා මම මගේ මිත්‍ර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට කියනවා ඔවා දෙනු පරහට තමා සම්පතේ පිහිටා සිට කියලා. ඔය කාලය අවසන් කාරණා ගොඩක් තියෙනවා ඒත් මම නිහඬ වෙනවා.
Thank you. Honorable. Yes, Honorable Namal Rajapaksha.
ගරු කබිරසිං මන්ත්‍රීතුමන් මගේ නම සඳහන් කරා. විශේෂයෙන්ම මේ මැද පෙරදිග සහ පිටරට වැඩ කරන සේවකයන් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව ඉතින් ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි මේ පිළිබඳව ලොකු කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා. අපි ආණ්ඩුවක් විදියට ඒ සඳහා අපේ පූර්ණ සහයෝගය සහ කැපවීම තියෙනවා. ඒකම අතිගෞරව ජනාධිපතිතුමා එක්ක අපි සාකච්ඡා කරලා මේ ලබන සතියේ ඉඳන් ගේන ගුවන් යානා ප්‍රමාණය වැඩි කරා. ඒකම තමයි මතයක් ගොඩනගලා තියෙනවා මේ පේඩ් කොරන්ටයින් නැත්නම් සල්ලි ගෙවලා නිරෝධායන වීම අනිවාර්යයි කියලා. ඒක අනිවාර්ය නැහැ. ඒක මතයක් පමණයි. දැන්ටත් 45,000කට වැඩි ප්‍රමාණයක් නොමිලේ ගෙනල්ලා නිරෝධායනය කළ දින ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම ඉදිරි කාල සීමාව තුළ එන සියලුම දෙනා විශේෂයෙන්ම මැද පෙරදිග සහ විදේශගත ශ්‍රමිකයන්ව ගෙන්වා ගැනීමත් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නොමිලේ නිරෝධායනය කිරීම සඳහා අධිකව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වෙනකොට අපි කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා COVID task force එකත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් කටයුතු කරනවා. ඒ වගේම තමයි ගැටලුවක් අපිටත් පැන නැගුණා. මොකද එක කාලයක් නොමිලේ හෝටල් දෙනවා කියලා නිරෝධායනය සඳහා මාධ්‍යර ප්‍රකාශ කරා. ඉතින් අපි කණ්ඩායම් රැස්වීමෙත් ඇහුවා. අපි අදත් අහනවා ඒ නොමිලේ දීලා තියෙන හෝටල් මොනවද, කී දිනකට නොමිලේ දීලා තියෙනවද කියන කාරණේ. ඉතින් එහෙම නොමිලේ දීලා නැත්නම් ආණ්ඩුවේ අදාළ ආයතන වගකීමක් තියෙනවා නොමිලේ දීලා නැහැ කියන එක රටට දැනුවත් කරන්න. ඒ දැනුවත් වීම උනේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. හැබැයි පහුගිය දිනක හමුදාපත්තුමත් COVID task force එකත් ඒ පිළිබඳව දැනුවත් කරා. ඒ වගේම තමයි මේ paid quarantine කියන එක අනිවාර්ය දෙයක් නෙවෙයි, ඒක optional එකක්. නැත්නම් ඒක අවශ්‍ය නම් පමණක් ගෙවල quarantine වෙන්න පුළුවන්. නැත්නම් ආණ්ඩුවක් විදියට පූර්ණ වශයෙන් නිරෝධායන කටයුතු කිරීම සඳහා සත පහක්වත් ඒ අයගෙන් අය කරන්නේ නැහැ. හැබැයි repatriation flight නැත්නම් නැවත ගෙන්වා ගැනීමේ විශේෂ ගුවන් යාන අපි 11 වෙනිදා ඉඳන් ආණ්ඩු විදියට සංවිධානය කරලා තියෙනවා. ඒ සියල්ලම පිටිපස්සේ සියල්ලම අධීක්ෂණය කරන්න අපි ආණ්ඩුපක්ෂයක් විදිහට ගෞරව මන්ත්‍රීතුමනි කටයුතු කරනවා. ඒ වගේ ඔබතුමාලත් අපි ආරාධනා කරනවා ඒ ක්‍රමවේදයේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් අපිට ඒක පෙන්වන්න. ඒ සඳහා අපි පෙනී සිටිනවා. මොකද මේක ජාතික අවශ්‍යතාවයක්. මේක ඉටු කරන්න ඕනේ. ඒකෙදි යම්කිසි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවනම් ඒ මාෆියාවට විරුද්ධව ගෞරව මන්ත්‍රීතුමනි අපි හඳනා ගන්න දෙපාරක් කල්පනා කරන්න නැහැ කියන එක ගෞරව සභාපතිතුමනි මතක් කර.
Thank you for the clarification. Yes, Honorable Kabir Hashim.
Thank you, Honorable Member. ගරු ඇමතුමනි ඒක වැදගත්. ඉදිරියට වෙන දේ හරියට කරන එක රජයේ වගකීමක් වෙනවා. වෙන අතර මේ වෙනකොට ඔබතුමන්ලත් පිළිගත්ත අරුන්දික ෆර්නෑන්ඩෝ ඇමතුමත් කිව්වා මේක ගැන ලොකු ජාවාරමක් යනවා. මේගොල්ලන්ට අසාධාරණ විදියට මේගොල්ලන්ගේ මුදල් අය කරලා තියෙනවායි කියලා. එතකොට අපේ රටේ වැඩියෙන්ම විදේශ විනිමය උපයන්නේ ඩොලර් බිලියන 7ක් අපේ විදේශ සංචිතයට වඩා වසරකට උපයන මුදල් ප්‍රමාණය එන්නේ මේගොල්ලන්ගේ. එතකොට සංචාරකයන්ගෙන් එන්නේ ඩොලර් බිලියන 4.4යි. අපේ ශ්‍රම බලවේගෙන් 23%ක්ම විදේශ ශ්‍රමිකයන්ගෙන් ඉන්නේ. එතකොට මම කියන්නේ මේ ජාවාරම කරලා මේගොල්ලන්ගෙන් අයුතු විදියට අය කරපු මුදල් ටික ආපහු ලබා දෙනවද? මොකද මේගොල්ලන් හම්බ කරපු සල්ලි හොරෙන් ගිහිල්ලා හෝටල් වල තියලා නිරෝධායනය කරනවා කියලා අය කරලා තිබ්බනම් ඔය ටික අරගෙන ආපහු දෙන එක සාධාරණ නැද්ද? ඒක කරනවද?
Thank you Honorable Namal Rajapaksha.
ගරු මුරාසාරාණ්ඩුවේ සභාපතිතුමනි මේ පිළිබඳව අපිට ජාවාරමක්ද නැද්ද කියන කාරණේ ගරු මන්ත්‍රීතුමනි උපකල්පනයක් පමණයි. පරීක්ෂණ කටයුත්තක් කළේ යම්කිසි අසාධාරණයක් වෙලා තිනුනා ඒකට නීතිමය වශයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරයේ තුලත් ගරු මණ්ඩලයේ තුමනේ මිලියන 3ක් අපේ රටේ ජනතාව ජීවත් වෙනවා. එහෙනම් මේ බිලියන 4.5 equal to 3 million population who are benefiting from tourism industry. Tenisa Sancharaka Vyapar Navatavata Patangani Mat Anivarai Sahaika Via Yutui, Apitana Botumala, Vipaksha with Rapid Sayoga Dekila, Abe May Karnaval Yamsi Adupadukan Tiena Pulanga Mandituni, Apia Hadagamu, both make a Deshapan Nikar Nikaran of the Nagar Sabaputum, make a Jatikasa, Loko Vivasanak, the May Karni, the Botumala Patasayoga, the Pilman Saturu, and by Api Pahadirakino. Kisi said, Pitata, Vadakana, Lanka, Ginemi, Vantava, Quenda Pidati, and name of Venavana, Andu Paksha, Amati, with the other Andu Paksha, with the other Guruda, Katitukana, Mapeni, Noganagat Mataka.
Thank you. Honorable Siddhartan, you have 9 minutes. Honorable Siddhartan.
Right. Kulkari Nugaitel, entry in the Nartil Matramala, Ulahamuluadil. மக்கள் அனைவரையும் பாதிக்கப்படுகின்றது அது மட்டுமல்ல பேசப்படுகின்ற ஒரு விடயமாக இந்த கொரோனா வைரஸ் இருக்கின்றது எங்களுடைய நாட்டை பொறுத்தமட்டில் அனைத்து மக்களையும் பாதிக்கப்பட்டு கொண்டிருந்தாலும் மனரீதியாக ஒரு மிகப்பெரிய உளைச்சலை இஸ்லாமிய சகோதரர்களுக்கு கொடுத்து கொண்டிருக்கின்றது அவர்களுடைய மத நம்பிக்கைகளை முறியடிக்கின்றது போல இந்த ஜனாசாக்கள் தகனம் செய்யப்படுவதை அவர்கள் மிகப்பெரிய அளவில் இருக்கின்றார்கள் பேரக்குரிய ஒவ்வொரு மாவட்டத்திலும் விட்டாலும் ஒவ்வொரு கிராமத்திலும் கூட அதற்கு எதிரான போராட்டங்கள் நடந்து கொண்டிருக்கின்றது இது எங்கு சென்று முடியும் அவர்கள் சொல்லுகிறார்கள் ஐக்கிய நாடுகள் சபைக்கு எடுத்துச் செல்வோம் என்று பல விடயங்களை அவர் கூறினாலும் இது எப்படி முடிவு வரும் அது அவர்கள் எவ்வளவு தூரம் இதை எடுத்துச் செல்ல போகிறார்கள் என்பதைத்தான் பொறுத்திருக்கின்றது நீங்கள் பார்த்தீர்கள் என்றால் தமிழ் மக்களுடைய ஒட்டுமொத்த தமிழ் மக்களுடைய பிரச்சனையும் ஆரம்பத்திலே சாத்திக ரீதியாக நாங்கள் போராட்டங்களை நடத்தி அதற்காக ஒரு தீர்வை எட்டுவதற்கு முயற்சித்துக் கொண்டிருந்தோம் 1956 ஆண்டு பண்டார் நாயக்கா அவர்கள் தனிசிங்கள சட்டத்தை கொண்டு வந்த போது தந்தை செல்வா அவர்கள் அந்த நேரத்தில் அவருடைய தலைமையிலே நடத்தப்பட்ட சாத்திக போராட்டங்களால் 57 ஆண்டு ஒரு ஒப்பந்தத்தை தந்தை செல்வாவுடன் எழுதினார் அந்த ஒப்பந்தத்தை எதிர்த்து அன்று எதிர்க்கட்சி தலைவராக இருந்த ஜே.ஆர்.ஜே. வத்தனா அவர்கள் கண்டி யாத்திரை சென்றார் அது மாத்திரமல்ல அன்றிருந்த பௌத்த பிக்குகளும் அதற்கு எதிராக மிகப்பெரிய அளவிலே போராட்டங்களை ஆர்ப்பாட்டங்களை நடத்தினார்கள் அதனால் நாடு முழுவதுமே 58 கலவரம் ஒன்று மிகப்பெரிய அளவிலே உருவாக்கப்பட்டது அதை பார்த்து பயந்த பண்டாரநாயக்க அவர்கள் பிரதமர் பண்டாரநாயக்க அவர்கள் அந்த ஒப்பந்தத்தை கிழித்தெறிந்தார் அந்த ஒப்பந்தத்தை கிழித்தெறிந்திருக்காவிட்டால் இந்த நாட்டிலே மிகப்பெரிய ஒரு யுத்தம் ஒன்று நடந்திருக்க முடியாது எங்களை போன்ற பலர் நான் இங்கே பக்கத்தில் கருணாகரன் இருக்கிறார் செல்வம் அங்கு டக்ளஸ் சேவானந்தா இருக்கின்றார்கள் இவர் நாங்கள் எல்லாம் எங்களுடைய பாட்டுக்கு எங்களுடைய வாழ்க்கையை பார்த்து கொண்டிருந்திருப்போம் ஒரு ஆயுத போராட்டம் உருவாகி மிகப்பெரிய ஒரு அழிவை சந்தித்து இந்திய இலங்கை ஒப்பந்தம் கொண்டு வரப்பட்டது இந்திய இலங்கை ஒப்பந்தம் கொண்டு வரப்பட்ட போது 13வது திருத்தம் மாகாண சபைகள் சட்டம் இவைகளெல்லாம் கொண்டு வரப்பட்டு அது வடக்கு கிழக்கிலே அமல் நடத்தப்பட்டாலோ அமல் நடத்தாவிட்டாலும் கூட மற்ற மாகாணங்களிலே நடந்து கொண்டிருந்தது பின்பு கிழக்கிலே அது பிரிக்கப்பட்டபோது கிழக்கிலே அமல் நடத்தப்பட்டு வடக்கிலே அமல் நடத்தப்பட்டு அது நடந்து கொண்டிருந்தது ஒரு ஒரு சிறிது காலம் இன்று அதையும் இல்லாமல் செய்ய வேண்டும் என்ற ஒரு கோஷம் ஒன்று தெற்கிலே இருந்து எழும்புவதை பார்க்கக்கூடியதாக இருக்கின்றது 13வது திருத்தத்தை இல்லாமல் செய்ய வேண்டும் 13வது திருத்தம் இல்லாமல் ஆக்கப்பட வேண்டும் என்ற ஒரு கோஷம் எழுந்து கொண்டிருக்கின்றது தெற்கிலே இருந்து அது ஒரு வெள்ளையானை அதை கட்டி காப்பது வீண் என்ற ரீதியிலே பேசப்படுகின்றது உண்மை அது வெள்ளையானை எப்படி அது வெள்ளையானது என்றால் அது உங்களால் தான் அரசுகளால் தொடர்ந்து வந்த அரசுகளால் அதற்கு கொடுக்கப்பட்ட அதிகாரங்களில் நீங்கள் தேவையில்லாமல் தலையை நுழைப்பது அதற்காக ஒரு அமைச்சு வைத்திருப்பது மாகாண உலகத்திலே எங்குமே இல்லை அதிகார பரவலாக்க பண்ணிவிட்டு ஒரு மாகாண சபை அமைச்சு கல்வியை பகிர்ந்தளித்து விட்டு கல்வி அமைச்சு இப்படியாக பல விஷயங்களை செய்வதன் மூலம்தான் அந்த மாகாண சபைகளை வெள்ளை யானை ஆக்கினீர்கள். கண்டு சிலவு என்றுகிறீர்கள், அங்கு ஒரு சிலவு இங்கு ஒரு சிலவு என்று. அது ஒரு சிலவோடைய முடிக்கலாம். அதை நீங்கள் அந்த அதிகார பரவலாக்கலை சரியான முறையிலே நடைமுறைப்படுத்தினார். இன்று இந்த 13வது திருத்தத்தை இல்லாமல் செய்ய நீங்கள் எடுக்கின்ற முயற்சிகள் அண்மையிலே வந்த இந்திய வெளியுறவு அமைச்சர் மிக தெளிவாக பகிரங்கமாகவே சொல்லியிருக்கின்றார், 13வது திருத்தத்தை உள்ளடக்கி அதிகார பரவலாக்கலை செய்ய வேண்டும் என்று மிக தெளிவாக சொல்லியிருக்கின்றார். ஆகவே நீங்கள் இந்த 13வது திருத்தத்தை இல்லாமல் செய்வதன் மூலம் செய்ய போகின்ற வேலை என்னவென்றால், சில வேளையில் நாங்கள் அமைதியாக இருக்கலாம், அடுத்த இளைஞர்கள் நிச்சயமாக இனி இந்த நாட்டில் ஒரு ஆயுத போராட்டம் வருவதை நாங்கள் எவருமே விரும்பவில்லை, ஆனால் இளைஞர்கள் மத்தியிலே ஒரு கொந்தளிப்பை உருவாக்கப் போகிறீர்கள். ஒரே ஒரு இந்த எங்களுடைய அரசியலமைப்பிலே இருக்கக்கூடிய ஒரே ஒரு விடயம், அதிகார பரவலாக்களாக இருக்கக்கூடிய இந்த 70 வருட போராட்டங்கள், சாத்திய போராட்டம், ஆயுத போராட்டம், இவைகளால் கொண்டு வரப்பட்ட ஒரே ஒரு விடயம் இந்த 13வது திருத்தமும் மாகாண சபையும். அதையும் இல்லாமல் செய்துவிட்டால் பிறகு என்ன? இப்போது இந்த அரசியலமைப்பு திருத்தம் அல்ல, மாற்றம், முழுமையாக மாற்றுவது சம்பந்தமாக பேச்சு நடைபெறுகின்றது. அதற்கான பிரேரணைகள் கூறப்பட்டிருக்கின்றது. எமது கட்சி டிஎன்ஏயும் நாங்கள் ஒரு நியாயமான ஒரு பிரேரணையை முன்வைத்திருக்கின்றோம். இந்த பிரேரணை நாங்கள் அந்த நியாயமான பிரேரணையை முன்வைத்திருக்கின்றோம். ஆனால் என்னை பொறுத்தமட்டில் தனிப்பட்ட முறையில் நான் நம்பவில்லை இந்த புதிய ஒரு அரசியலமைப்பு வரும் என்று, நான் நிச்சயமாக நம்பவில்லை, அது வேறு விஷயம். இருந்தாலும் நாங்கள் அது எங்களுடைய கடமை, தமிழ் மக்களுடைய பிரதிநிதிகளாக இருக்கின்ற எங்களுடைய கடமை கட்டாயமாக ஒரு தீர்வு திட்டத்தை முன்வைக்க வேண்டும் என்பது. அதை நாங்கள் மிக வலிவாக ஆராய்ந்து இதிலே திறமை உள்ளவர்கள் பாண்டித்யம் பெற்றவர்கள் எல்லாரும் சேர்ந்துதான் இதை தயாரித்து அதை முன்வைத்திருக்கின்றோம். 78ஆம் ஆண்டு கொண்டுவரப்பட்ட அரசியலமைப்புகளை பார்த்தீர்கள் என்றால் அந்த இரண்டு காலத்திலும் அவர்களுக்கு 3/2 பெரும்பான்மைக்கு அதிகமாக இருந்தபடியால், அது மாத்திரமல்ல அவர்கள் மிக இலகுவாக அன்று தமிழரசு கட்சி முன்வைத்த அந்த தீர்வு திட்டத்தை முழுமையாக தூக்கி எறிந்துவிட்டு தாங்களாகவே ஒரு அரசியலமைப்பை கொண்டு வந்தார்கள். தமிழ் மக்களுடைய அபிலாஷைகள் பிரேரணைகள் எதையுமே ஏற்றுக்கொள்ளாமல் ஒரு தீர்வு திட்டத்தை கொண்டு வந்தார்கள். அதே போல 78லே அது கேட்கவே இல்லை, கலந்தே ஆலோசிக்கவில்லை, ஒரு தீர்வு திட்டத்தை கொண்டு வந்தார்கள், அதாவது புதிய அரசியல் அமைப்பை கொண்டு வந்தார்கள். இந்த ரெண்டு அரசியல் அமைப்பிலும் 72 அரசியல் அமைப்பிலே அப்போது இருந்த ஒரு சிறு பாதுகாப்பு என்று சொல்வார்கள், அந்த 29 அந்த சரத்தையும் கூட நீக்கினார்கள். அந்த 29 நிச்சயமாக தமிழ் மக்களுக்கு பாதுகாப்பாக இருக்கவில்லை, அந்த 29 இருந்த காலத்திலே தான் தனிச்சிங்கள சட்டம் கொண்டு வரப்பட்டது. அது மாத்திரமல்ல 49 இந்திய பாகிஸ்தானிய குடியுரிமை சட்டத்தின் மூலம் ஏறக்குறைய 10 லட்சம் மலேக அல்லது ரீசன்ட் தமிழ் இந்தியன் ஒரிஜின் தமிழ்ஸ் அவர்களுடைய வாக்குரிமைகள் பிரஜா உரிமைகள் பறிக்கப்பட்டன. இருந்தாலும் முடிக்கிறேன், ஆகவே நீங்கள் புதிய அரசியலமைப்பு கொண்டு வந்தால் என்ன, செய்யக்கூடிய விஷயங்களை வடிவாக சிந்தித்து இந்த மக்களை, இந்த தமிழ் மக்களையோ மற்ற சிறுபான்மை மக்களையோ ஒதுக்கிவிடாமல் ஒரு நியாயமான தீர்வுகளை காண்பதன் மூலம் வருங்காலத்திலே இந்த நாடு பிரச்சனையின்றி அமைதியாக சிறந்த ஒரு நாடாக, உதாரண நாடாக உருவாக்குவதற்கு நாங்கள் அனைவரும், நீங்கள் செய்வதை பொறுத்து நாங்களும் அந்த ஒத்துழைப்பு தருவோம் என்று கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. Honorable Shehan Semasinghe, you have 11 minutes. Order, please. Honorable Ajit Rajapaksha to the chair.
ஆரம்ப கரன்
கர்வ மூலாசனாரூட மந்திரிதுமணி மட்ட கஞ்சன விஜயசேகர மந்திரிதுமாகி காலினுத் பின்னித்து ஹத்தராக் கிளபாதியில் தீனவா இக்கத்துக்கு கரன்கிற மங்கி லீமக்கரனோ விசேஷன்ம அது விபக்ஷே விசிங்கிரனமே கால் தவீமே யோஜனாவ මම විශ්වාස කරනවා රජයට සහයෝගය දැක්වීම වෙනුවෙන් ගෙනාපු යෝජනාවක් කියලා. ඒකට හේතුව දැන් මේකේ මතු කරන කාරණා දිහා බැලුවහම මේ සියලුම කාරණා පිළිබඳව රජයේ අවධානය යොමු කරලා රජය එවෙනුවෙන් විසඳුම් ලබා දෙන්න කටයුතු කරලා තියෙන අවධියක තමයි මේ යෝජනාව විරුද්ධ පක්ෂය විසින් අරගෙන එන්නේ. දැන් මෙතන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයත් විශේෂයෙන්ම වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයනුත් තේරුම් අරගෙන තියෙනවා ලංකාව අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දි කොතෙක් දුරට සාර්ථකව මේ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා කටයුතු කරනවාද කියන කාරණාව. ඒකම අපි දැක්කා මේ යෝජනාව තුළ. රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මතු කරනවා සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය කඩාවැටීමකට ලක් වෙලා දැඩි බලපෑමක් එල්ල වෙලා ලංකාවේ බිලියන 4.5ක ආදායමක් ජාතික ආර්ථිකයට අරගෙන ඇවිල්ලා, එවැගේම 130ක් ජනතාව ඍජුවා වක්‍ර වශයෙන් යැපෙන ව්‍යාපාරයක් හැටියට අපි සංචාරක ව්‍යාපාරයේ නැවත පණ ගැන්වීම සඳහා කටයුතු කරලා තියෙනවා. අපි නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි විරුද්ධ පක්ෂයේ අද මේ ප්‍රශ්න විසඳන්න ඕනි කියලා රජයට යෝජනා කළාට අපි දැක්කේ මේ ප්‍රශ්න විසඳද්දී ඔවුන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය රටේ ජනතාවට ලබා දෙනවා. කොවිඩ් වසංගතයේ හින්දා ඇතිවෙන දුෂ්කරතා මගහැරින්න රජය ලබා දෙන විසඳුම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ රජයට ලබා දෙන සහයෝගයක් හැටියට සැලකන්න එපා. මේක මේ රටේ සමස්ත ජනතාවටම ලබා දෙන සහයෝගයක් හැටියට සැලකන්න ඕනේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය තුළ නියැලෙන කණ්ඩායම්. මමත් සංචාරක ව්‍යාපාරයෙන් මගේ වෘත්තිය ආරම්භ කරලා පාර්ලිමේන්තුවට පිවිසෙච්චිද මම දන්නවා මේ ව්‍යාපාරය තුළ කොයිතරම් දේවල් මෙවැනි තත්ත්වයන් තුළ කරන්න ඕනිද කියලා. අපි දැක්ක යුද්ධ ක්‍රියාත්මක වෙන කාලේ එදා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපතිවරයා හැටියට සංචාරක ව්‍යාපාරය කෙරෙහි මොන තරම් විශ්වාසයක් තියලා ඒ සහයෝගය ලබා දුන්නද කියන කාරණාවෙන් හින්දා මේ නියම ව්‍යාපෘතිය අඩුපාඩු තියෙන්න පුළුවන්. නියම ව්‍යාපෘතියේ යම් යම් අඩුපාඩු තිබ්බනම් ඒ අඩුපාඩු හඳුනා ගැනීම සහ වඩා ක්‍රමවත්ව සංචාරක ව්‍යාපාරය මෙහෙවීම සඳහා තමයි මේ නියම ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කළේ. ඒ හින්දා අපි මතක් කරන්න ඕනි මේ සඳහන් කරන ආකාරයටම ආනයන අපනයන සම්බන්ධයෙන් සඳහන් කරනවා. අපේ රටේ ජනවාරි 2020 ජනවාරි වෙද්දී ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ තිබිච්ච අපනයන ප්‍රමාණය, ඒ අපනයන ප්‍රමාණයටම සමාන අපනයන ප්‍රමාණයකට අපි වර්ෂ අවසාන වෙද්දී ගිහිලා තියෙනවා. ඩොලර් මිලියන 1000ක සීමාවකට අපි ගමන් කරලා තියෙනවා. ඒ වගේම අපි ආනයන තුල යම් යම් සීමා පනවල තිබ්බට නිෂ්පාදනයට බාධාවක් ඇති නොවෙන්න අපි ඒ සීමාවන් පනවල නැහැ. ඒ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් අවශ්‍ය පුළුවන් දේවල් නිෂ්පාදනයටත් ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගැනීමටත් අපි ලබා දීලා තියෙනවා. ඒ හින්දා ඒකයි මම කිව්වේ මේ යෝජනාව රජයට සහයෝගය දැක්වීම සඳහා යොමු කරපු යෝජනාවක් හැටියට තමයි අපිට සලකන්න වෙන්නේ. දැන් අද වෙද්දී ලෝක බැංකුව විශේෂයෙන්ම කියනවා 2021 අවුරුද්දේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3% ඉක්මවීමේ හැකියාවක් තියෙනවා කියලා මේ ආයවැය ලේකඩය තුළ තියෙන යෝජනා තුළ. අපි මේ ආයවැය ලේකඩෙන් බලාපොරොත්තු වෙන්නේ රුපියල් බිලියන 1100ක් ප්‍රාග්ධන වියදම් හැටියට අපේ රටේ ජාතික ආර්ථිකයට එකතු කරන්න. ඒ වෙන් කිරීම සිදු කළ තියෙනවා. වගේම අපි ජාතික ආර්ථිකයට ඒ මුදල එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආයවැය ලේකඩය තුළ 5%ට ආසන්න ආර්ථික වර්ධන වේගයක් 2021 බලාපොරොත්තු වෙනවා. ඒකම ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා 3.9% ආර්ථික වර්ධන වේගයක් ලංකාවට 2021 අවුරුද්දේ ලබා ගන්න පුළුවන් කියලා. එහිඳ මේ වසංගත තත්ත්වය තුළ අපි අද නිවැරදිව රට පාලනය කළා රටේ ආර්ථික වර්ධන වේගය අරගෙන යන ආර්ථිකයට සිදුවන බලපෑම අවම කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා කියන කාරණාව ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. අද කොටස් වෙළඳපොලේ වර්ධනයක් සිදු වෙනවා. දෛනිකව කොටස් කඩාවැටිච්ච කොටස් වෙළඳපොළ නැවත ප්‍රකෘති මට්ටමකට පැමිණෙමින් තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම අපි දැක්ක මේ විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කතා කරනවා. අපි කියන්න ඕනි අපි අද දිනේ වෙද්දී ජනවාරි මාසේ 8 වෙනිදා වෙද්දී මේ වෙනකොට අපි 62,751 විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන ඒමට කටයුතු කරලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි, මුලදී අපිට තිබ්බ ලැබිච්ච තොරතුරු අනුව ලැබිච්ච ඉල්ලීම් අනුව
අපිට ඉල්ලීම් තිබ්බේ 40,000ක ප්‍රමාණයකට. හැබැයි අපේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල තුල ඒ නිරෝධායන ක්‍රියාවලිය තුල අපි ගත්ත විකල්ප ක්‍රියාමාර්ග තුල අපි දැක්කා ඒ ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒ හින්දා අද 40,000කට අපි සූදානම් වෙලා හිටියත් මේ වෙනකොටම 62,751ක ප්‍රමාණයක් ලංකාවට විදේශගත ශ්‍රමිකයෝ වෙන්න පුළුවන්. විදේශීය රටවල වෙසෙන කණ්ඩායම් වෙන්න පුළුවන්. අද මේ වෙනකොට අපි ලංකාවට අරගෙන එන්න කටයුතු කරලා තියෙනවා. මැද පෙරදිගෙන් තමයි වැඩිම ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. මැද පෙරදිගෙන් 28,000කට වඩා ශ්‍රමිකයන් ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපි මේ ක්‍රියාවලිය මේ ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි හින්දා තවදුරටත් ශක්තිමත් කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ කාරණාව සාකච්ඡා කිරීම කිසිසේත්ම අපේ මේ ක්‍රියාවලිය තුල තිබිච්ච වංචාවක් හෝ දුර්වලතාවයක් කියලා කාටවත් හැඳින්වීමක් කරන්න බෑ. එයින්ද අපිට පුළුවන් මේ රට ඉදිරියට ගෙනියන්න, ඒ විශ්වාසය තබන්න, නිෂ්පාදනය වැඩි කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය සියලුම දේවල් අපි කරනවා වගේම අනිත් පැත්තේ අපි දැක්කා මේ තත්ත්වය තුල විවිධ ජාවාරම් කරුවා. දැන් ඊයේ දිනේ වෙද්දිත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අපි නීතියේ රැහැනට හසු කරගෙන ඉන්නවා. එක පැත්තකින් අපි COVID-19 වසංගත තත්ත්වය තුළ කටයුතු කරද්දී මර්ධනයට සෞඛ්‍යංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය සේවයේ මේ සියලු දෙනා මැදිහත් කරගෙන ඉද්දී රට තුළ නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් සිදු වෙනවා නම් ඒ නීත්‍යානුකූල නොවන ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා අපි අවශ්‍ය කටයුතු මේ වෙනකොට කරනවා. ඊයේ වෙද්දී මිලියන 135ක් වටින මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් වැටලීම් කරලා අපිට නීතියේ රැහැනට අරගෙන එන්න පුළුවන්කමක් තිබ්බා. ඒ අපි විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයට මතක් කරන්න ඕනි මේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය ලෝක තත්ත්වයක් නිසා ඇතිවෙච්ච තත්ත්වයක් මිස මේ ආණ්ඩුවේ තිබ්බ අයහපත් කළමනාකරණය නෙවෙයි. හැබැයි අපි දැක්කා 2015 ආණ්ඩුව අරගෙන තිබ්බ අවස්ථාවක යහපාලනේ. ඒ වෙලාවේ ලංකාවේ අර්බුදයක් තිබ්බෙත් නැහැ, ලෝකයේ වෙනත් කිසිම රටක අර්බුදයක් තිබ්බෙත් නැහැ. ඉතිහාසයේ වාර්තාගත අඩුම තෙල් මිල වාර්තා වෙලා තිබ්බ අවස්ථාවකත් 100%/2 පල්ලයට ආර්ථික වර්ධන වේගය කඩා වැටෙන්න පටන් ගත්තා. සෑම අංශයක්ම දුර්වල වෙන්න පටන් ගත්තා. ඒ හින්දා අයහපත් ආර්ථික කළමනාකරණයක් කියලා කියනවා නම් ඒ අයහපත් ආර්ථික කළමනාකරණයට උදාහරණයක් ඇරෙයිද අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ 2015 2019 කාලේ ඒ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග කියන එක අපි විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕනේ. එතකොට හිතන්නකෝ ලෝකේවත් රටේවත් කිසිම අර්බුදකාරී තත්ත්වයක් නොවිලා මේ අවුරුදු 4 2015-19 කියන කාල පරිච්ඡේදය තුල රට කඩා වැටුණා නම් මේ රටේ ජනතාව ඓතිහාසික තීන්දුවක් 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් නොගත්තා නම් අපේ රටේ තත්ත්වය මොකක්ද කියන එක අද අපිට හිතා ගන්න පුළුවන් වෙනව නේද? ඒ හින්දා
ගරුමන්තුන් තමයි මිනිත්තු දෙකක්
මේ හින්දා අපි ඉතාම ක්‍රමානුකූලව මේ රට ගොඩනගන්න කටයුතු කරද්දී අපි හිතනවා විරුද්ධ පක්ෂය මේ දේශපාලන මතය පැත්තක තියලා මේ වෙනුවෙන් කටයුතු කරයි කියලා. අපි දකිනවා ඉතාම අශීලාචාර විදිහට අද ජාතිවාදය පදනම් කරගෙන විරුද්ධ පක්ෂය ඇතුළු මේ ජාතිවාදී කණ්ඩායම් දේශපාලනය කරන්න පටන් අරගෙන තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය තුල ආසාදිත තත්ත්වයන් තුල මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉතාම අශීලාචාර ක්‍රමවේදයක් අද එක එක කණ්ඩායම් අරගෙන යනවා. ඒ මරණේ ඒ අවසානයේ භූමදානයේද එහෙම නැත්නම් ආදාහණයේද කියන කාරණාව තුළ අද දේශපාලන මාතෘකාවක් බවට අනික් කණ්ඩායම් පරිවර්තනය කරගෙන ඉන්නවා. හැබැයි මතක තියාගන්න මේ භූමදානය සහ ආදාහණය සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් බලන අය දේශපාලන මාතෘකාවක් බවට පරිවර්තනය කරගෙන ඉන්න අය සම්පූර්ණයෙන්ම ජාතිවාදයේ මත පදනම් වෙලා එදා අවුරුදු 30ක තිබ්බ යුද්ධයක විදිච්ච අමීරි අධ්‍යක්ෂින් පවා අමතක කරලා නැවත එවැනි තැනකට අරගෙන යන්න කටයුතු කරනවා. අපි දැක්ක සමගි ජන බලවේගයට සහයෝගය දක්වන සමහර පාර්ලිමේන්තුවේ ඉන්න අය සමහර පාර්ලිමේන්තුවේ නැති අය කොහොමද මේ වෛරය ජනතාව තුළ ඇති කරන්නේ කියන කාරණාව. ඒ හින්දා මේ රටේ ඒ නිශ්චිත තාක්ෂණික කණ්ඩායම් විශේෂඥ කණ්ඩායම් ලබා දෙන උපදේශ වලින් තොර නිර්දේශ වලින් තොරව අපි කිසිම තීන්දුවක් ගන්නෙ නෑ කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. අවසාන කරන්න ඉස්සෙල්ලා මූලාශ්‍රණ උඩ මන්ත්‍රීතුමනි දැන් අද ආදාහන කටයුතු කරන හින්දා භූමදානය කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. යම් කිසි හේතුවක් හින්දා ආණ්ඩුව තීන්දුවක් දත්තනම් භූමදානය කරන්න ඉඩ දෙනවා කියලා. එහෙනම් ඒකට විරුද්ධව ආදාහනය කරන්න කියලා අද ඔවුන් පාරට බහින්න පටන් ගන්න. එහෙනම් භූමදානය කරත් වැරදි, ආදාහනය කරත් වැරදි. විරුද්ධ පක්ෂයේ තියෙන එකම දේ තමයි මේක දේශපාලනීකරණය කිරීම.
එහෙනම් අපි
ඉතාම වගකීමෙන් කියන මට තප්පර 30ක් දෙන්න. අපි ඉතාම වගකීමකින් මේ කළමනාකරණය කළා කියන විදේශගත ශ්‍රමිකයන් ගෙනීමේදී අපි විරුද්ධ පක්ෂයේ මොනතරම් චෝදනා අපිට එල්ල කරත් අපි ඔවුන් කියන ආකාරයට සැලස්වක් නැතුව ගේන්න කටයුතු කරන්නේ. දෙනවොත් මොකද වෙන්නේ? නිරෝධානයේ මධ්‍යස්ථාන වලට කොතනද ඉඳී තියෙන්නේ? රෝහල් පද්ධතිය තුළ කොතනද ඉඳී තියෙන්නේ? ලංකාවේ රෝගීන් හමු වෙනව දෛනිකව. එයින් නම් මේ සැලස්ම ක්‍රියාත්මක කරද්දී ඒ සැලස්ම දේශපාලනික වශයෙන් කෝණෙන් බලලා අකුල් හෙලන්න එපා කියන ඉල්ලීම තමයි අපි ඊටාම ගෞරවයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන විපක්ෂයට මතක් කරලා දෙන්නේ.
බොහොම ස්තුතියි ගරුතුමනි.
ගරු ශහන් සේමසිංහ ඇමැතිතුමාට මතක් කරන්න කැමතියි අරුන්දික ප්‍රනාන්දු ඕගලංගේ මාන්න ඇමැතිතුමා තමයි ඔ
ගරු මන්ත්‍රීතුමා එක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි ගරු ඊළඟට ගරු අනුකුමාර දිසානායක නෑ දුන්නේ එක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි ගරු ගරු අනුකුමාර දිසානායක ඇමැතිතුමා ඔබට ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක් හම්බෙන්න
කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අපේ නිරෝෂන් පෙරර මන්ත්‍රීතුමා කතා කරා. විශේෂයෙන්ම මම කිව්වේ මේ විදේශගත ශ්‍රමිකයන් ගෙනේම සැලසුම් සහගතව වෙනවා. ඒක යම් යම් දුර්වලතා තියෙනවා නම් ඒකට අවධානය යොමු කරන්න කියලා ඇමතිවරු කිව්වා. හැබැයි පාස්කු ප්‍රහාරයේ සිදු වුණාම නිරෝෂන් මන්ත්‍රීතුමා ඔබතුමා ඔය විදිහට නැගිටලා
ඒක ප්‍රශ්නේ නෑ.
පාස්කු ප්‍රහාරකේ ආරක්ෂා කරද්දී ඔබතුමා කවදාවත් ඒ විරුද්ධව කටයුතු
කරන්නේ නෑ. හරි. නිරෝෂන් ප්‍රේරා මන්ත්‍රීතුමා.
ගරු ඇමතිතුමනි ශාන්සිය ඔබතුමාලගේම හොඳට බලන්න අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා නාමල් රාජපක්ෂ ඇමතිතුමා මොනවද කිව්වේ කියලා මේක
ජාව කරු මන්ත්‍රීතුමා මේක විවාදයක් කරගන්න එපා විවාදයක කාලය මදි වෙනවා මේ විදිහට කටයුතු කරන් සිද්ධ වුණාට ඒ නිසා
අපි අරගෙන නිවැරදි ගන්න පොඩ්ඩක්
අපේ ගරු අඬ කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව
ගරු මූලාසෙන්න මන්ත්‍රීතුමනි විශේෂයෙන් මේ කල් තැබීමේ විවාදයේදී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට ඔබතුමා අවස්ථාව ලබා දීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මා හිතනවා අපේ රටේ ආර්ථිකයේ මේ ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙනම නෙවෙයි. අපේ රටේ දිගු කාලයක් තිස්සේ අනුගමනය කරමින් තිබෙන දශක 4කට ආසන්න කාලයක් මුළුල්ලේ අනුගමනය කරමින් තිබෙන වැරදි ආර්ථික ප්‍රතිපත්ති ගොදුර බවට වර්තමාන පරම්පරාව පත් වී තිබෙනවා. ඒ නිසා තමයි කොවිඩ් වසංගතයීමට පෙරම 2020 පළමු කාර්තුවේම ආර්ථික වර්ධන වේගයේ -1.6%. එනිසයින් පෙන්නුම් කරන්නේ කොවිඩ් වසංගතයේ අද ආර්ථික අර්බුදයේ හැටියට පෙන්නුවත් කොවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනය වෙමින් තිබෙන ආර්ථික ගැටලුව තවත් තීව්‍ර කරා. ඒකේ ප්‍රධාන වශයෙන් ගත්තොත් අද තමුන්නාන්සලා අනුගමනය කරමින් තිබෙන ආනයනික සීමා ප්‍රතිපත්ති හේතු කොටගෙන අර්බුදයට පත් වූ ශේස්ත්‍ර කීපයක් තිබෙනවා. එකක් අපේ රටේ වාහන ආනයන කරුවන්. මා මේ කියන්නේ වාහන 500 1000 2000 ආනයන කරුවන් නෙවෙයි. රණතුංග ඇමතුමත් දන්නවා ඇති. ඔබතුමත් ඒ කාලේ වාහන ආනයන කරුවන්ට කටයුතු කරා. රණතුංග මෝටර්ස් හිම. ඉතින් මේ අය වාහන නෑ ඔබතුමාගේ මොනෝයි හරි. එකක් නෑ හරි. වාහන ආනයන කරුවන්ගේ විශාල ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. වාහන 5-10 මාසෙකට ගෙනලා ආනයන කරපු අය. අන්නේ ඔවුන්ගේ එක ඉල්ලීමක් තිබෙන අඩුම තරමේ අද වාහන ආනයනය කරන්න දෙන්න තව අවුරුද්දකට එල්සි ඕපන් කරනවා. ඒ කියන්නේ මේ ජනවාරි මාසෙ ගෙනාවොත් ඩොලර් ලංකාවෙන් එළියට යන්නේ ලබන අවුරුදු ජනවාරි මාසෙ. අඩුම තරමේ අවුරුද්දක එල්සි ඕපන් කිරීමක් කරා එයට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම ටයිල් වෙළඳ පොලේ මම හිතන අපේ රටේ මුළු කර්මාන්ත ශාලා 3ම උපරිම ධාරිතාව දිව්වත් අපේ අවශ්‍යතාවයෙන් සපුරන්න පුළුවන්කම දෙන්නේ 50%කට ආසන්න ප්‍රමාණයක්. එනිසා වෙළඳ පොලේ විශාල ප්‍රමාණයක් ආනයනික ටයිල් මත රඳා පැවතුණා. සාමාන්‍යයෙන් අපි ටයිල් ෆැක්ටරියක් ගැන හිතුවත් අවුරුදු දෙක තුනක් යනවා. රුපියල් බිලියන 2ක් 3ක ආයෝජනයක් ඕන. තාම කවුරුත් එවැනි ආයෝජනයක් කරන්න සූදානම් නැහැ. ඒ නිසා අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ටයිල් ආනයන කරුණු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඩුම තරමේ ඔවුන් යටත් සේවකයන් 50,000ක් විතර ඉන්නවා. දැන් මාස 9ක් තිස්සේ ඔවුන්ගේ ගොඩනැගිලිවල කුලිය ඔවුන්ට ගෙවන්න සිදු වී තිබෙනවා. සේවකයන් පඩි ගෙවන්න සිදු වී තිබෙනවා. බැංකු පොලිය ගෙවන්න සිදු වී තිබෙනවා. ආදායම අහිමි වී තිබෙනවා. සමහර අය මහමගට වැටෙන තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ නිසා ඔවුන් කෙරෙහි අවධානය යොමු කරලා මේ ආනයන සීමා කිරීම හරහා බලපාලා තිබෙන එම ශේෂ්ත්‍රයන්ට යම් සහනයක් ලබා දෙන්න මුදල් අමාත්‍යවරයා කටයුතු කරන්න කියලා මා ඉල්ලනවා. ඊළඟ විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ මා ගන්න කැමති අපේ රටේ මෙවැනි අර්බුදයක් එන වෙලාවක ගරු මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමනි, හැමදාමත් පාලක පක්ෂය උත්සාහ කරනු ලැබුවේ අපේ රටේ ජාතිවාදී උස්සන්න කරන්න. මොකද සිංහල දෙමළ මුස්ලිම් සෑම පුරවැසියෙක් තුළම තමන්ගේ අධ්‍යාත්මය ඇතුළේ, මා සිංහල බෞද්ධ, මගේ අධ්‍යාත්මය ඇතුළේ සිංහල බෞද්ධ සංස්කෘතියක් අධ්‍යාත්මයක් තිබෙනවා. මුස්ලිම් පුරවැසියා තුළ ඉස්ලාම් මුස්ලිම් සංස්කෘතියක් සහ අධ්‍යාත්මයක් තිබෙනවා. දෙමළ පුරවැසියා තුළ දෙමළ හින්දු අධ්‍යාත්මයක් තිබෙනවා. ඒ අධ්‍යාත්මය අපි හැදී වැඩෙන පරිසරේ, අපේ අධ්‍යාපනයේ, අපේ පවුල් පසුබිම, අපේ සමාජ පසුබිම, මේවා විසින් අපිට මේ අධ්‍යාත්මය ඇතුල් වෙනවා. හැබැයි පාලකයන් හැම විටම කරන දේ තමයි අර්බුදයක් ආපු මොහොතක මේ අධ්‍යාත්මය අවුස්සනවා. සිංහල ජනතාවට කූද්දවනවා සිංහල ජාතිවාදී ලෙස, මුස්ලිම් ජනතාව කූද්දවනවා මුස්ලිම් ජාතිවාදී ලෙස, දෙමළ ජනතාව කූද්දවනවා අවුස්සනවා දෙමළ ජාතිවාදී ලෙස. එහි ප්‍රතිවිපාක අපි දැවැන්ත යුද්ධයකට මුහුණ දුන්නා. අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා. ලක්ෂ ගණන ජීවිත අපිට අහිමි වුණා. ගණනය කළ නොහැකි කෝටි ප්‍රකෝටි ගණන් ධනය අපිට අහිමි වුණා. අපි ඕනෑවටත් වඩා වැඩියෙන් මේ ජාතිවාදී ව්‍යසනය විසින් දුක් විඳපු, කඳුළු හලපු, මේ මහපොළොව තෙත්වෙන තරම් කඳුළු හලලා තිබෙන, මේ මහපොළොව තෙත්වෙන තරම් ලේ හලලා තිබෙන, මා හිතනවා තව දුරටත් අපේ රටේ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතැබිය යුතුයි. ඒ නිසා දැන් යලි හැම වෙලාවකම පාලකයා අර්බුදයට යන හැම වෙලාවෙම මේ ජාතිවාදී උස්සන්න කරන, ජාතිවාදී කර්ලියට ගේන. දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයක්, ආර්ථිකයේ දිගු කාලන ලෙස ගමන් කරමින් තිබෙන විනාශකාරී තත්ත්වයක් හේතු කොටගෙන යලි පාලකයා මේ ජාතිවාදී උස්සන්න කරන්න, ජාතිවාදී අවුස්සන්න පටන් ගන්න තිබෙනවා. පාලකයා පමණක් නොවේ, ජාතිවාදී තමන්ගේ දේශපාලන බවට පත් කරගත්තු දේශපාලන කඳවුරු පවා මේ ජාතිවාදී උස්සන්න කරන්නමින් තිබෙනවා. මොකද සමහර මුස්ලිම් දේශපාලන ව්‍යාපාර තිබෙනවා. ඔවුන්ට මුස්ලිම් ජනයාගේ ආර්ථිකය ගැන, මුස්ලිම් ජනයාගේ ජන ජීවිතය ගැන කතා කරමින් ඡන්ද හොයනවට වඩා ලේසි මුස්ලිම් ජාතිවාදී හරහා ඡන්ද එකතු කරන එක. දෙමළ පුරවැසියන්ට දෙමළ සමාජයේ යහපත් භාවය පිළිබඳව, දෙමළ සමාජයේ මුහුණ දී තිබෙන ගැටලු වලට විසඳුම් සෙවීමට වඩා, විසඳුම් හරහා එම ජනතාව ඒකාබද්ධ කරගන්නවට වඩා ලේසි දෙමළ ජාතිවාදී වැපිරීම. ඒ වගේම සිංහල පාලකීන්ට, සිංහල නායකින්ට, ඒ ජනතාවගේ දුවදරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ඒවා විසඳනවට වඩා ලේසි සිංහල ජාතිවාදී ඇවිස්සීම. ඒ නිසා අපේ රටේ දේශපාලන ව්‍යාපාර සෑම විටම තමන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධකේ බවට මේ ජාතිවාදී පත් කරගෙන තිබෙනවා. හැබැයි පාලකයන් මේ ජාතිවාදී මොනතරම් උස්සන්න තැනකට ගිනාවත් කවදාවත් අපේ රටේ පුරවැසියන් ජාතිවාදී වුණේ නැහැ. හැබැයි අපේ රට මේ ජාතිවාදී උගුලේ හෙළුවේ, මේ ජාතිවාදී ව්‍යසනයට අපේ රට පත් කරේ අපේ රටේ පාලකයෝ, අපේ රටේ දේශපාලන ව්‍යාපාර. අපි දන්න පුද්ගලිකව මා ගත්තොත්, මගේ ගමේ දුම්රි ස්ථානාධිපතිවරයා දෙමළ මා පොඩි කාලේ, මගේ රෝහලේ වෛද්‍යවරයා දෙමළ මා පොඩි කාලේ, අපේ තාත්තා වැඩි කරපු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු මහත්තයා දෙමළ අපේ ගමේ, මෙහෙම තමයි හිට තිබුණේ. ඉතින් එහෙම ඉතාමත් සුහදතාවයකින්, ඉතාමත් කිට්ටුව හිටපු සමාජයක් අපිට තිබුණා. හැබැයි මේ සමාජයේ මේ ජාතිවාදී දේශපාලන විසින් දෙදරුම් කරා, බෙදුවා, කැඩුවා, යුද්ධ ඇති කරා, එකිනෙකා කෙරෙහි සැකයෙන් අවිශ්වාසයෙන් බලන තත්ත්වයක් නිර්මාණය කරා, එකිනෙකා කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් බලන තත්ත්වයක් නිර්මාණය කරා. මා එකයි කියන්නේ මේ ජාතිවාදයට තිත තියන දැන් පටන් ගන්න. තමුන්නාන්සේලා
කෙටිකාලන තමන්ගේ බලය සන්තර්පණය කර ගැනීම සඳහා බල වුවමනාව ඉටු කර ගැනීම සඳහා මේ ජාතිවාදී ඉවහල් කරගන්න පුළුවන් වීම. හැබැයි දිගු කාලීනව තමුන්නාන්සේලාගේ දරුවන් පවා මෙම ජාතිවාදී උගුලේ ව්‍යසනයට ලක්වීම වළක්වන්න බෑ. එනිසා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අපි දේශපාලන ව්‍යාපාරවලට නායකත්ව දෙන අපි දේශපාලන තමන්ගේ සමාජිකයන්ට න්‍යාය ධර්මය මඟ පෙන්වන අපිට පළමු කොටම අපි ජාතිවාදීන් තොර දේශපාලනයට අවතීර්ණ විය යුතු තිබෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල ගත්තොත් යළි ජාතිවාදී උස්සන්න කරමින් තිබෙනවා. මුස්ලිම් සිරුර මිය යන ඉස්ලාම් භක්තිකයාගේ සිරුර ආදානය කරනවාද භූමිදානය කරනවාද කියන ප්‍රශ්නේ ඉතාමත් සංවේදී ප්‍රශ්නයක්. ඔවුන්ගේ දහමත් එක ගත්තොත් ඔවුන් විශ්වාස කරන දහම අපිට කියන්න බෑ කොයි දහමද උතුම් කොයි දහමද පහත් කියලා. ඕ ධර්මයේ යනු ආගමේ යනු තමන්ගේ විශ්වාසී කතෝලික භක්තිකයින් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ සහ බයිබලයේ ඔවුන්ගේ විශ්වාසය බවට පත් කරන් තිබෙනවා. බෞද්ධ ජනතාව බුදුරජාන් වහන්සේගේ දේශනා සහ ධර්මපදේ අපේ විශ්වාසය බවට පත් කරන් තිබෙනවා. ඉස්ලාම් ජනතාව නබිනායකතුමාගේ දේශනයන් හා අල් කුරානයේ ඔවුන්ගේ විශ්වාසය බවට පත් කරන් තිබෙනවා. දමලේ ජනතාව ඒ දෙවියන් වහන්සේලාගේ දේශනාවන් සහ ගීතාවලිය තමන්ගේ විශ්වාසය බවට පත් කරන් තිබෙනවා. එහෙම තමයි ධර්මයන් ගොඩනගී තිබෙන්නේ. ධර්මයන් යනු විශ්වාසයේ එය අදහන්නන්ගේ විශ්වාසයේ ඒ ආගේ ධර්මයේ තේ විශ්වාසයන් මත යමෙක් ආදාහනය කරනවා නම් ඒ තමන්ගේ ධර්මයත් එක්ක ගැටෙනවාය තමන්ගේ අධ්‍යාත්මයත් එක්ක ගැටෙනවාය කියලා කම්පනයක් කියන එක ඒ සමාජයේ පොදු ස්වභාවයක්. ඒක අපි තේරුම් ගන්න ඕන. පළමු කොටම අපි තේරුම් ගත යුතු තිබෙනවා මුස්ලිම් ඉස්ලාම් භක්තිකයන් ඇතුළේ එවැනි කම්පනයක් ඇතිවිය හැකි. ඒක ඒ අපි පළමු කොටම පිළිගත යුතුයි. ඊට පසුව එය ආදාහනය කරනවාද ඒ භූමි දානය කරනවාද කියලා වෙනම තීරණයකම. හැබැයි සමාජයක් හැටියට ගරු සභාපතිතුමනි තමන්ගේ අධ්‍යාත්මයත් එක්ක ගැට ගැසී තිබෙන ප්‍රශ්නයකදී පළමු කොටම අපි පිළිගත යුතු තිබෙනවා එවැනි ආදාහනය කිරීමක් එම ජනතාවගේ හදවත කම්පනයට ලක් කරනවා කියන එක පිළිගත යුතුයි. අනතුරුව තමයි අපි විද්‍යාත්මක ප්‍රවේශයකට යා යුතුව තිබෙන්නේ. හැබැයි අපි පිළිගැනීමකින් තොරව විද්‍යාත්මක ප්‍රකාශ කරනවා නම් ඒ යුක්ති සහගතනේ. අපි විශ්වාස කරන මේ සඳහා අවශ්‍ය වෙන විද්‍යාත්මක ප්‍රවේශය තමයි. හැබැයි ඒ ප්‍රවේශයට යා යුතු වන්නේ මුස්ලිම් ජනතාව තුළ ඇති වෙන අධ්‍යාත්මික කම්පනයක් තියෙනවා කියන පොදු ධර්මයේ පිළිගනිමින් ඒ ප්‍රතික්ෂේප කරමින් යන්න එපා. ඒකයි මා කියන්නේ. හැබැයි දැන් දැනෙමින් තිබෙන්නේ ඒ තමන්ගේ ජාතිවාදී දේශපාලනය උඩට ගෙනීම සඳහා කරුණා බවට පත් කරන් තිබෙනවා. මා දන්න මුස්ලිම් මන්ත්‍රීවරු ගරු කථානායකතුමනි සභාපතිතුමනි මේ ජාතිවාදී දේශනා කරාට මේ මුස්ලිම් මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තු ඇසුරේ කොහොමද? රිසාත් බදුද්දීන් අමාත්‍යවරයා හැර ඔහුගේ ඉතුරු මන්ත්‍රීවරුන් සියලු දෙනාම පහයි. ඒක මන්ත්‍රීවරේ භාගෙට. හකීම් මන්ත්‍රීවරයා හැර ඔහුගේ පක්ෂයේ සියලු මන්ත්‍රීවරු 20 සංශෝධන ඡන්ද දිනෝ. ඒතර තමුණාන්සල එතන ජාතිවාදී ඡන්ද කියලා ගණනය කරේ නේ. මම දැක්කා මේකේ වැටෙනකොට මුස්ලිම් මන්ත්‍රීවරුගේ නම් ඉදිරියෙන් කොළපාට අනුමත කරයි කියන බටන් එකේ වුණා කියලා දකින්නට තමුණාන්සල ඔය පැත්ත ඉඳන් අත්පුඩි ගැහුවා. 3-2 ගොඩ දඟා ගැනීම සඳහා ඔහුගේ සහාය ගත්තා. හැබැයි ඒ වෙලාවේ තමුණාන්සල කිව්වනේ මම තම්බි ඡන්ද කියලා. මේවා කිව්වනේ මා කිව්වා හකීම් සහ රිසත් බදුද්දින්ගේ මන්ත්‍රීවරු කණ්ඩායම කියලා කිව්වා. මේවා තම්බි ඡන්ද කියලා කිව්වා. ඒ තමුණාන්සල එහෙම ගණනය කරේ නේ. ඒ වෙලාවේ තමුණාන්සල අස්පොලසන් දීලා ඒ ඡන්ද වැළඳ ගන්න. හැබැයි ඒ අය තමගේ ප්‍රශ්නයක් ගැන කියනකොට තමුණාන්සල තම්බි ජාතිවාදීන් කියලා. සාධාරණද මේක? ලැජ්ජ වෙන්න ඕනේ මේ හිට මුස්ලිම් මන්ත්‍රීවරු. මම කියන්නේ ඒ විතරක් නෙවෙයි, ජාතිවාදී පැත්තෙන් ගත්තොත් මොකද සිදුවී තිබෙන්නේ? තමුන්නාන්සේගේ පැත්තේ මෙන්න අල් සබ්රි මහත්මේ
කාලය අවසන් වෙනකම්
අවසන් කරනවා. අල් සබ්රි මහත්මයා පසුගියද ප්‍රකාශ කරා මේ අන්තවාදයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා යැයි කියන අදහස. තමුන්නාන්සේ කමාත්වරේ කියන්නේ ඒ විතරක් නෙවෙයි. දිවින පුවත්පත ගරු මන්ත්‍රීතුමනි පෞගේදා දෙසැම්බර් මාසේ 13 වෙනිදා ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද? ජපුර උපාධිධාරියෙක් මෙහෙවන අන්තවාද ඉස්ලාම් කල්ලියක්. මේ දැන් මේ ගැන මොකද ආණ්ඩු කියන්නේ? ජපුර එතකොට දිවයින පත්‍රය හඳුනාගෙන තිබෙනවා ජපුර උපාධිධාරියෙක් ඉන්න බවත් අන්තවාදී කල්ලියක් තිබෙන බව. දැන් ඒ අන්තවාදී කල්ලිය මැඩ පැවැත්වීම සඳහා ආණ්ඩු වරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද? මෙහෙම නැත්තම් මේ ජාතිවාදී ඇවිස්සීම සඳහා ගන්න ක්‍රියාමාර්ගද? අවසන් වශයෙන් ගරු මන්ත්‍රීතුමනි පසුගියදා මාවනල්ලේ බුදු පිළිමයට පහර දීලා තිබුණා. ඒ විශාල සමාජ්‍යල වාර්ණ වාර්තා කරමින් තිබුණා. එතකොට යුද්ධය ඉවර කරන වෙලාවෙ හිටපු ආරක්ෂක ලේකම්වරයා රටේ ජනාධිපතිවරයා යුද්ධය ඉවර කරන වෙලාවෙදි සේනාංකයක් මෙහෙවපු කමල් ගුණරත්න රටේ ආරක්ෂක ලේකම්වරයා යුද්ධය ඉවර කරන වෙලාවෙ හිටපු අඩ්මිරාල්වරයා රටේ පොලිස් භාර අමාත්‍යවරයා යුද්ධය ඉවර කරන වෙලාවෙ හිටපු ජෙනරල්වරේ පොලිසිය ලේකම්වරයා දැන් බුදු පිළිම වලට ගහනවා.
මේ කොහොමද සිද්ධ වන්නේ? මේවා එකට පෙළ ගැසෙමින් තිබෙනවා. ඒ නිසා යලි අපේ රට ජාතිවාදී ගිනිදැල් ජාතිවාදී ගෝරුවකට තල්ලු කිරීමේ ප්‍රයත්නයක් තිබෙනවා. මේ ප්‍රයත්නය දැනුවත් හෝ නොදැනුවත් මා හිතනවා සමහර ආණ්ඩුවේ මුළු
මන්ත්‍රීවරුන්
ආණ්ඩුව ඉතාමත් පැහැදිලි කණ්ඩායමක් මෙම ජාතිවාදී ඇවිස්සීම වෙනුවෙන් කටයුතු කරමින් තිබෙනවා. ඒක ඉතාමත් පැහැදිලි. ඒ නිසා මා තමුන් වහන්සේගෙන් ඉල්ලා හිටින්නේ තමුන් වහන්සේලාට කෙටි කාලිනව තමගේ බලනාය න්‍යාය පත්‍රය සකස් කර ගැනීම සඳහා මෙම ජාතිවාදී උපයෝග කරගන්න පුළුවන්. හැබැයි දිගු කාලිනව අපේ රට විශාල ව්‍යසනයකට ගෙන යනවා. ඒ ව්‍යසනයට අපේ රට ගෙන යන්න එපා කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.